අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ඔන්න දුවේ පුතේ අද තුවාල එකතු වෙලා ඉන්නේ ගුරු ගෙදර පාඩම් මාලාවේ 11 ශ්‍රේණියේ දෙවන පාඩම් කොටසත් සමගින් අද පාඩම ඉදිරිපත් කරන මම ගාල්ල මහා බෝධි මහා විද්‍යාලයේ තක්ෂිලා ගුරුතුමිය. පාඩම පටන් ගන්න කලින් මම දුවල පුතාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. ඔයාලගෙන් මට කියන්න බලන්න පුතේ, අපගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ මොනවාගෙන්ද කියලා?
අපේ ශරීරය හැදිලා තියෙන්නේ සෛලවලින්. එහෙම නේද ටීචර්?
ඌ පුතේ, ඒක හරි. සෛල කියන්නේ අපේ ශරීරයේ කුඩාම තැනුම් ඒකකය. මේ සෛල එකතු වෙලා තමයි අවයව නිර්මාණය වෙන්නේ. අවයව එකතු වෙලා තව දෙයක් හැදෙනවා. දන්නවනම් කියන්නකෝ බලන්න.
අවයව එකතු වෙලා හැදෙන්නේ පද්ධති. හරි නේද ටීචර් මම?
හරි පුතේ. දැන් ඔන්න අද අපේ පාඩමේ වැඩිපුරම කතා කරන්න යන වචනේ අපිට ලැබුණා.
ඒ මොකක්ද ටීචර්? ඒ පද්ධති නේද?
අන්න හරි, පද්ධති තමයි. හැබැයි අපි කතා කරන්නේ ශරීරයේ පද්ධති ගැන නම් නෙමේ. අපි කතා කරන්නේ තොරතුරු පද්ධති ගැන. හැබැයි පුතේ, මේ තොරතුරු පද්ධති ගැන අපි කතා කරන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕනි මොකද්ද මේ පද්ධතියක් කියන්නේ කියලා. හරි, අපි දන්න පද්ධති වලින්ම පටන් ගමුකෝ. පුතා කියන්න බලන්න, ඔයා දන්න ශරීරයේ තියෙන පද්ධති කිහිපයක්.
ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, බහිස්රාවී පද්ධතිය.
හරි, බොහොම හොඳයි පුතේ. දැන් අපි ගත්තොත් ආහාර ජීර්ණ පද්ධතිය තියෙන්නේ මොකටද? ඒකෙන් සිදු කරන කාර්ය මොකද්ද කියන්නකො බලන්න.
ආහාර ජීර්ණ පද්ධතියෙන් අපි ගන්න ආහාරවල පෝෂණ කොටස් ශරීරයට ලබා දෙනවා.
හොඳයි පුතේ. මේ වගේම අපි ගත්තොත් ශ්වසන පද්ධතිය, ඒකෙන් කරන්නේ අපේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය සිදු කිරීම. දැන් ඔයාලට තේරෙනවද මේ සෑම පද්ධතියකින්ම සිදු කරන්නේ එකිනෙකට වෙනස් කාර්යයක් කියලා? ඒ වගේම තමයි කිසියම් අරමුණක් ඉටු කරගන්න තමයි පුතේ මේ පද්ධති හැම එකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මම කියපු දේවල් අනුව පද්ධතියක ලක්ෂණයක් කියවුනා. මොකද්ද කියන්නකො බලන්න.
පද්ධතියක් හැදිලා තියෙන්නේ කිසියම් අරමුණක් ඉටු කරගන්න.
හරියටම හරි. තව දෙයක් තමයි, අපි කතා කරන්නේ මේ අවයව එකතු වෙලා තමයි ශරීරයේ පද්ධති හැදුනේ කියලා නේද? උදාහරණයක් විදියට ආහාර ජීර්ණ පද්ධතිය හැදිලා තියෙන්නේ කුඩා අන්ත්‍රය, මහා අන්ත්‍රය, බඩවැල් නේද? ඔය වගේ අවයව වලින්.
ඔව් ටීචර්.
මෙන්න මේ වගේ සෑම පද්ධතියක්ම කිසියම් සංඝටක නැත්නම් කොටස් කිහිපයක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. හොඳයි. දැන් එහෙනම් දුවේ පුතේ, අපි බලමු මොකද්ද මේ පද්ධතියක් කියලා කියන්නේ. පද්ධතියක් කියලා කියන්නේ යම් පොදු අරමුණක් ඉටු කර ගැනීමට නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතු සංඝටක සමූහයක එකතුවකට. දැන් මම මේ කියපු වචන ටිකේ අපි කලින් කතා කරේ නැති වචනයක් තිබ්බා. මොකද්ද? ඒ ඔයාලට කියන්න පුළුවන්ද මොකද්ද කියලා?
මං හිතන්නේ ටීචර් අන්තර් ක්‍රියාකාරීත්වය.
අන්න හරි පුතේ. මොකද්ද මේ අන්තර් ක්‍රියාකාරීත්වය කියන්නේ? බලන්න, ඔයාලගේ 11 වසරි පෙළ පොතේ 56 වෙනි පිටුව දිහා. මේකේ පහලින්ම ඔයාලට දීලා තියෙනවා පුංචි පින්තූරයක්. මොකද්ද මේ පින්තූරය?
මේ පින්තූරය තියෙන්නේ ටීචර් පාර සකස් කරන යන්ත්‍රයක්.
ඔව් පුතේ. අපිට දකුණු පැත්තේ පින්තූරය දිහා බැලුවම කියන්න පුළුවන් ඒ තියෙන්නේ නම් පාර සකස් කරන යන්ත්‍රයක් තමයි. හැබැයි එහා පැත්තේ පින්තූරය දැක්කම අපිට එහෙම කියන්න බෑ. මොකද එතන තියෙන්නේ කොටස් කිහිපයක් විතරයි. මේ කොටස් ටික අපි හයි කරනවා අපිට කැමති කැමති විදියට. එතකොට මේ යන්ත්‍රය වැඩ කරනවද?
බෑනේ ටීචර්, අපිට එහෙම කරන්න බෑ.
ඕ, මේකෙන් අපිට අපේ කාර්ය වෙන පාර සකස් කරගන්න පුළුවන්ද?
බෑ ටීචර්.
එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මේ හැම කොටසක්ම ඇතුලෙන් හරි විදියට සම්බන්ධ වෙලා, ඒ හැම කොටසක්ම එකිනෙකට සම්බන්ධ වෙමින් වැඩ කරද්දි තමයි අපිට මේකෙන් කාර්ය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පුතේ, මෙන්න මේක තමයි අපි අන්තර් ක්‍රියාකාරීත්වය කියලා හඳුන්වන්නේ. මේ විදියට සම්බන්ධ වුණාට පස්සේ අපිට කියන්න පුළුවන් මෙතන තියෙන්නේ පාර සකස් කරන යන්ත්‍රයක් කියලා. නැතිනම් අපිට හඳුන්වන්න පුළුවන් මේක පද්ධතියක් කියලා. දැන් ඔයාලට තේරෙනවද එහෙනම් පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා?
ඔව් ටීචර්, මට හොඳට තේරුණා.
හොඳයි පුතේ, අපි ආයෙත් බලමු. පද්ධතියක් කියන්නේ පොදු අරමුණක් වෙනුවෙන් නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතු සංගටක නැත්නම් කොටස් සමූහයක එකතුවකට. හොඳයි, මට දැන් කියන්න බලන්න පුතේ, මේ වගේ පද්ධතිවලට ඔයා දන්න උදාහරණ කීපයක්.
පරිගණකය, දුරකථනය. හරිද ටීචර් මම?
හරි පුතේ, මේ හැම උපකරණයක්ම ඔයා කිව්ව විදියට පද්ධතිවලට උදාහරණ ලෙස ගන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. අපි කිව්වනේ සංගටක එකතු වෙලා තමයි මේ පද්ධති හැදිලා තියෙන්නේ කියලා. හැබැයි මේ සංගටක භෞතික සම්පත් විතරක් නෙමෙයි, අපිට පුළුවන් මානව සම්පතත් මේකට ගන්න.
අනේ ටීචර්, උදාහරණයක් කියන්න පුළුවන්ද?
හරි, අපි ගමුකෝ අපේ පාසල. මේ පාසල හැදිලා තියෙන්නේ කොහොමද?
පාසල හැදිලා තියෙන්නේ ටීචර් ගොඩනැගිලි ගොඩක් එකතු වෙලා.
ගොඩනැගිලි විතරක් තිබ්බට ඒක පාසලක් වෙන්නේ නෑ පුතේ. ගුරුවරු, විදුහල්පතිතුමා, සිසු සිසුවියන් මේ හැමෝම හිටියොත් තමා ඒක පාසලක් වෙන්නේ. දැන් අපි බලමු අර පද්ධතියකින් වෙන දේ පාසලිනුත් වෙනවද කියලා.
හා ටීචර්, පද්ධතියක් හැදිලා තියෙන්නේ සංගටක එකතු වෙලා. එතකොට මේක සංගටක වෙන්නේ ගුරුවරු, ළමයි, විදුහල්පතිතුමා, තව ගොඩනැගිලි.
අන්න හරි. ඊට පස්සේ
පද්ධතියක් නම් අරමුණක් වෙනුවෙන් තමයි හැදිලා තියෙන්නේ.
ඕ, පාසලක් හැදෙන එකේ අරමුණ මොකද්ද කියන්න බලන්න.
පාසලක් තියෙන එකේ අරමුණ තමා රටට වැඩදායි පුරවැසියන් මෙහි කිරීම.
හරියටම හරි. එතකොට මේකේ සංගටක අන්තර් ක්‍රියාකාරීත්වයක් තියෙනවද?
ඔවුනේ ටීචර්, අපිට උගන්වන්නේ ටීචර්ස්ලා. එතකොට අපි ගුරුවරුයි විදුහල්පතිතුමා මේ හැමෝම එකිනෙකට සම්බන්ධ වෙලා තමා වැඩ කරන්නේ.
බොහොම හොඳයි පුතේ. එහෙනම් ඔයාලට තේරෙනවා ඇති පාසල කියන්නේත් එක පද්ධතියක් නේද? මේ වගේ තව උදාහරණයක් කිව්වොත් අපි?
මං හිතන්නේ ටීචර් මේ දවස්වල කතා වෙන රෝහලත් පද්ධතියකට උදාහරණයක්.
හරි, දැන් එහෙනම් ඔයාලට පුළුවන් පුතේ ගුරුගෙදර සංගරාවේ දෙවැනි පාඩමට අදාළ අපේ පළමු ක්‍රියාකාරකම සිදු කරන්න. මේ ක්‍රියාකාරකමේ බලන්න පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා හිස්තැන් පුරවන්න. පළවෙනි තැන හිස්තැනක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා පද්ධතියක් යනු යම් පොදු. ආයෙත් හිස්තැනක් දීලා ඉටු කර ගැනීමට නිරන්තර ක්‍රියාකාරීත්වයෙන් යුතු ආයෙත් හිස්තැනක් දීලා කියනවා සමූහයක එකතුවක් කියලා. පුතාට පුළුවන්ද මේකේ අපිට උත්තර පුරවන්න?
ඔව් ටීචර්.
කියන්නකෝ බලන්න මොකද්ද අපිට මෙතන එන්නේ. මම කියන්නම්කෝ. ඒ ක්‍රියාකාරකමේ පළවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන එක අනුව පද්ධතිය කියන නිර්වචනය ඇතුලේ හිස්තැන් කිහිපයක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නය කියනවා ඔබ දන්න පද්ධති වර්ග පහක් නම් කරන්න කියලා. හොඳයි, දැන් ඔයාලා ඉවර ඇති නේද? පළමු හිස්තැනට එන්න පුතේ පද්ධතියක් යනු. ඊළඟ හිස්තැනට එන්නේ අරමුණක්. තුන්වෙනි හිස්තැනට එන්න පුතේ අන්තර් කියන වචනය. හරිද? දැන් අපි මේ හිස්තැන් පුරවලා ආයත් වාක්‍ය කියවමුකෝ. පද්ධතියක් යනු යම් පොදු අරමුණක් ඉටු කර ගැනීමට නිරන්තර ක්‍රියාකාරීත්වයෙන් යුතු අන්තර් සමූහයක එකතුවක් කියලා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අපිට කියනවා ඔබ දන්නා පද්ධති වර්ග පහක් නම් කරන්න කියලා. මොනවද ලියලා තියෙන පද්ධති වර්ග කියන්නකෝ බලන්න.
මම කියන්නද ටීචර්? රෝහල, පාසල, බැංකුව, පොලිසිය, තැපැල් කාර්යාලය ඔය වගේ ගොඩක් ඒවා අපිට ලියන්න පුළුවන්.
ඊළඟට අපි ඉගෙන ගමු පුතේ පද්ධතියක මූලික ක්‍රියාවලි ගැන.
ක්‍රියාවලි මොනවද ටීචර්?
ඔ පුතේ මූලික ක්‍රියාවලි තුනක් තියෙනවා. මේක ඔයාලා කලින්ම අහලා තියෙන දෙයක්. පරිගණකයේ මූලික ක්‍රියාවලි ගැන කතා කරද්දී මොනවද කියලා මතක් කරන්නකෝ බලන්න. පරිගණකයේ මූලික ක්‍රියාවලි අපි ඉගෙනගෙන තියෙනවනේ.
මට මතක විදියට නම් ටීචර් ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය. මං හරිද ටීචර්?
අන්න හරි පුතේ. මේ ක්‍රියාවලි තුනම තමයි එන්නේ පද්ධතියක මූලික ක්‍රියාවලි විදියටත්. ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය.
ආදානය කියන්නේ ටීචර් අපි ඇතුළත් කරන දේවල්. එතකොට ප්‍රතිදානය කියන්නේ අපි ලබා දෙන අවසාන ප්‍රතිඵලය. එතකොට ක්‍රියාවලිය කියන්නේ ඒ දෙක අතරමැද සිදුවන සැකසීමට. එහෙම නේද ටීචර්?
ගොඩක් හොඳයි පුතේ. ඔයා නිවැරදිවම කිව්වා. අපි දැන් මේ මූලික ක්‍රියාවලි ටික පද්ධතියකට යොදලා බලමුද? උදාහරණයක් විදියට අපි ගමු අපි දන්න රෝහල් පද්ධතිය ගැන. මේ රෝහල් පද්ධතියේ ආදානීය විදියට ගන්න මොකද්දකෝ?
රෝහලට අපි ඇතුළත් කරන්නේ රෝගීන්වනේ. එතකොට ටීචර් අපි ආදානීය විදියට ගන්නේ රෝගීන්.
එතකොට ක්‍රියාවලියට මොකද්ද ගන්න පුතේ?
ක්‍රියාවලිය වෙන්නේ වෛද්‍යවරුන්ගේ අනුමැතිය අනුව හා හෙදියන්ගේ සහයෝගයෙන් රෝගී මිනිසුන්ගේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න එකයි.
අන්න හරි පුතේ. එතකොට ප්‍රතිදානය වෙන්නේ නිරෝගී මිනිසුන්. දැන් තේරුණාද පුතාල දුවල හැමෝටම? මීට අමතරව සෑම පද්ධතියකටම පුතේ අරමුණක් තියෙනවා. අපි ගත්තොත් රෝහල් පද්ධතියේ අරමුණ කියන්නකෝ බලන්න.
රෝහල් පද්ධතියේ අරමුණ තමයි රටට දැයට නිරෝගී පරපුරක් බිහි කිරීම.
ඔව්, ඒක තමයි රෝහල් පද්ධතියේ අරමුණ. දැන් එහෙනම් දුවල පුතාලට පුළුවන් ගුරුගෙදර සංගරාවේ අපේ දෙවෙනි ක්‍රියාකාරකම සිදු කරන්න. හොඳයි. ඉතාමත් පහසු ප්‍රශ්න කීපයක් තමයි පුතේ ඔයාලට මේ ක්‍රියාකාරකමේ දීලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ කියනවා පද්ධතියක මූලික ක්‍රියාවලි තුන වන්නේ කියලා තමයි අහන්නේ. දැන් අපේ දුවල පුතාල දන්නවා මොකද්ද ක්‍රියාවලි තුන වෙන්නේ? ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය. මේක තමයි මූලික ක්‍රියාවලි තුන. ඊළඟට අපිට දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා රෝහල් පද්ධතිය තුල මූලික ක්‍රියාවලීන්ට අදාළ අංග වෙන වෙනම සඳහන් කරන්න කියලා. දැන් අපි කතා කරානේ රෝහල් පද්ධතියට අදාළව මූලික ක්‍රියාවලි මොනවාද කියලා. හොඳයි. අරමුණ විදියට අපි ලියන්න පුළුවන් මොකද්ද? රටට දැයට නිරෝගී පරපුරක් බිහි කිරීම කියලා. ආදානයේ විදියට ගන්න පුළුවන් කවුද? රෝගී මිනිසුන්. ක්‍රියාවලිය විදියට ගන්න පුළුවන් වෙන්නේ අපිට වෛද්‍යවරුන්ගේ අනුමැතිය අනුව හා හෙදියන්ගේ සහයෝගයෙන් රෝගී මිනිසුන්ගේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම. එතකොට ප්‍රතිදානය වෙන්නේ මොකක්ද? ප්‍රතිදානය වෙන්නේ නිරෝගී මිනිසුන්. හොඳයි. අපිට තව ප්‍රශ්නයක් මේකේ දීලා තියෙනවා. ඔබ දන්නා තවත් එවැනි පද්ධතියක් නම් කර එහි මූලික ක්‍රියාවලි සඳහන් කරන්න කියලා දීලා තියෙනවා. එතකොට දුවල පුතාලට පුළුවන් ඔයාලා දන්න මොනවා හරි පද්ධතියක් මෙතන ලියලා ඒකට අදාළව මූලික ක්‍රියාවලි, ඒ කියන්නේ ආදානීය ක්‍රියාවලිය ප්‍රතිදානයට ගැලපෙන විදියට උත්තර ලියන්න. අපි ගත්තොත් පුතේ උදාහරණයක් විදියට විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලය කියන්නේ පද්ධතියක් නේද? එතකොට මේ විශ්වවිද්‍යාලය ගැන ලිව්වොත් පුතේ ආදානීය විදියට ගන්නෙ මොකක්ද?
ආදානීය විදියට ගන්න ටීචර් අපි සිසුන්.
ඕ. එතකොට ක්‍රියාවලිය වෙන්නේ මොකක්ද?
ක්‍රියාවලිය වෙන්නේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් වෙතින් සිසුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීම.
අන්න හරි පුතේ. එතකොට මේක ප්‍රතිදානීය විදියට අපි ගන්නෙ මොකක්ද?
ප්‍රතිදානීය වෙන්නේ ටීචර් උගත් දැනුමෙන් පිරි සිසුන්.
හරියටම හරි. එතකොට මේකේ අපිට අරමුණක් ලියන්න පුළුවන් පුතේ. රටේ අනාගතයට සරිලන උගත් බුද්ධිමත් පරම්පරාවක් රටට දායාද කිරීම කියන එක ගන්න පුළුවන් මේ විශ්වවිද්‍යාලය කියන පද්ධතියේ අරමුණ විදියට. හොඳයි. දැන් එහෙනම් මම හිතනවා දුවල පුතාල ක්‍රියාකාරකම් ඉවර කරලා ඇති. අපි යමු දැන් අපේ ඊළඟ කොටසට. දැන් අද අපි මේ වෙනකන් කතා කරේ පද්ධතියක් කියන්නේ මොකක්ද, පද්ධතියක මූලික ක්‍රියාවලිය ගැන. දැන් ඔන්න අපි ඉගෙන ගන්න යන්නේ පාඩමේ වැදගත්ම කොටස. ඒ තමයි පුතේ පද්ධති වර්ගයක් ගැන.
ඒ මොකක්ද ටීචර්?
ඒ තමයි පුතේ තොරතුරු පද්ධති. අපි දන්නවා තොරතුරක් හැදෙන්නේ කොහොමද?
තොරතුරක් හැදෙන්නේ ටීචර් දත්ත පිළිවෙලකට සකස් වෙලා.
ඕ පුතේ, තොරතුරු පද්ධතියක කාර්ය වෙන්නේ මෙන්න මේකම තමයි. මොකද්ද? දත්ත තොරතුරු බවට පත් කිරීම. එහෙනම් අපි තොරතුරු පද්ධතියක් හඳුන්වනවා දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් කියලා.
ටීචර්, මේ පද්ධතියේ අර අපි කතා කරපු මූලික ක්‍රියාවලිය තියෙනව නේද?
ඔව් පුතේ, බලන්නකෝ. අනිවාර්යයෙන්ම මේක තියෙනවා. මේකේ ආදානීය විදියට ගන්න අපි මොනවද? දත්ත. ඒ වගේම ප්‍රතිදානීය වෙන්නේ මොනවද? තොරතුරු.
මේ වගේ තොරතුරු පද්ධති අපි භාවිතා කරන්නේ කොහොමද ටීචර්?
අපි දත්ත රැස් කරලා තොරතුරු බවට පත් කරන ඕනෑම ආයතනයකට මේ වගේ තොරතුරු පද්ධති භාවිතා කරන්න පුළුවන් පුතේ. උදාහරණයක් විදියට ඔයා හිතන්නකෝ බැංකුවක්. බැංකුවක අපෙන් ලබා ගන්න දත්ත මොනවාද?
බැංකුවට ගියාම අපේ නම, ලිපිනය, ගිණුම් අංකය, ඒ වගේම හැඳුනුම්පත් අංකය, ශාඛාව, තැන්පත් කරන මුදල, මේ වගේ දේවල් අපිට ඕන වෙනවා.
අන්න හරි පුතේ. එතකොට එයාලා අපිට ලබා දෙන තොරතුරු මොනවාද?
අපි බැංකුවෙන් ගනුදෙනු කරන ආකාරය, අපේ මුදල් වලට පොලිය කීයද වගේ තොරතුරු අපිට හම්බ වෙනවා.
ඔව්. ඔන්න ඒ වගේ නොයෙකුත් තොරතුරු එයාලා සකස් කළ දෙනවනේ. එහෙනම් බැංකුවේ තියෙන්නේ තොරතුරු පද්ධතියක්. ඊළඟට අපි ගමුකෝ පාසල. පාසල ගත්තොත් පාසලෙනොත් මේ වගේම තොරතුරු පද්ධති අපි පවත්වාගෙන යනවා. මේ වගේ සෑම කාර්යාලයකම ආයතනයකම අපි තොරතුරු පද්ධති පවත්වාගෙන යනවා. දැන් තේරුණාද ඔයාලට ඒක?
ඔව් ටීචර්, අපිට ගොඩක් හොඳට තේරුණා.
හොඳයි. අපි මේ තොරතුරු පද්ධති පුතේ ආකාර දෙකකට පවත්වාගෙන යන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් බැංකුවක අපි කලින් කියපු තොරතුරු පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ කියන්නේ අපි ඒ දත්ත තොරතුරු බවට පත් කරන්නේ කොහොමද?
බැංකුවල තියෙන ටීචර් පරිගණකනේ. පරිගණකයෙන් තමයි.
අන්න හරි. මේ විදියට දත්ත තොරතුරු බවට පත් කරන්න අපි වැඩිපුරම භාවිතා කරන්නේ පරිගණකය. නමුත් පරිගණකය එන්න කලින් අපි මේ දේවල් කරේ කොහොමද?
ටීචර්, අපි විසින්ම තමා. ඒ කියන්නේ මිනිසුන් තමා ඒ කාර්ය කළේ.
ඔව් පුතේ. පරිගණක නොමැති තැන්වල අපි මේ තොරතුරු පද්ධති පවත්වාගෙන යන්නේ අපි විසින්ම තමයි. ඒ කියන්නේ අපේ අතින්. අපි ඒව හඳුන්වනවා නමකින් අත්තුරු තොරතුරු පද්ධති කියලා.
එතකොට ටීචර්, පරිගණකයෙන් කරන තොරතුරු පද්ධතිය කොහොමද හඳුන්වන්නේ?
අපි ඒව හඳුන්වනවා පුතේ පරිගණක පාදක තොරතුරු පද්ධති කියලා. දැන් අපි තොරතුරු පද්ධති වර්ග දෙකක් ඉගෙන ගත්තා. මොනවද?
ඒ තමයි ටීචර්, අත්තිරු තොරතුරු පද්ධතිය හා පරිගණක පාදක තොරතුරු පද්ධතිය.
ඔව් පුතේ, දැන් එහෙනම් ඔයාලට පුළුවන් මේ පාඩමේ ඊළඟ ක්‍රියාකාරකමත් ගුරුගෙදර සංගරාවෙන් බලලා කරන්න. එහෙනම් ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා.
දුල පුතාලට මේ පාඩම ගැන ලබාගත් දැනුම තහවුරු කරගන්න තවත් අවස්ථාවක් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දුල පුතාලට ලබා දීලා තියෙනවා. දුල පුතාලට කරන්න තියෙන්නේ www.spedu.sch.lk කියන වෙබ් අඩවියේ Digital Planet කියන ලින්ක් එකට යන්න. එතනින් තොරතුරු තාක්ෂණ ඒකකයට අයත් බ්ලොග් පිටුවේ Ultimate ICT කියන වෙබ් පිටුවට යන්න. එතන තියෙන තක්සේරු පත්‍රිකාවලට දූල පුතාලට පිළිතුරු ලියන්න පුළුවන්. ඒ පිළිතුර ලියන එක දූල පුතාර මාර්ගගතව කරනවා නම් දූල පුතාලට ඒ අවස්ථාවේදීම ලකුණු ලබා ගන්නත් පුළුවන්. එහෙම බැරි දූල පුතාල ඉන්නව නම් ඒ තක්සේරු පත්‍රිකා PDF එකක් ලෙස බාගත කරගෙන පසුව පිළිතුරු ලියන්නත් පුළුවන්. මේ ලබා දීපු අවස්ථාවෙනුත් ප්‍රයෝජන ගන්න කියලා දූල පුතාලට මතක් කරමින් අදට අපි ගුරුගෙදරින් සමුගන්නවා. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.